Garu, තුෂා විජේමාන මන්ත්‍රීතුමිය උද්විතින විනාඩි 10ක් තියෙනවා.
මුලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, 2018 වර්ෂයේ සඳහා අයවැය ඉදිරිපත් කරන මේ මොහොතේ අයවැය පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාවක් දීම පිළිබඳ ඔබතුමාට ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙමින් මේ අයවැය ගැන කතා කරනවා නම් මං හිතන්නේ අපිට අලුත් අත්දැකීමක්. මොකද වෙනදා අපි අයවැයක් ඉදිරිපත් කරනවා කිව්වම මට මතකයි අපි පොඩි කාලේ අපි පාසල් ශිෂ්‍යාව විදියට ඉන්නකොට අයවැයක් ඉදිරිපත් කරනකොට රේඩියෝ එකක් ළඟට ගිහිල්ලා ඊට පස්සේ ඇතිවෙච්ච තාක්ෂණයේ දිනුවත් එක රූපවාහිනියක් ළඟට ගිහිල්ලා මොනවද අපිට අලුතෙන් ලැබෙන්නේ, මොනවද වැඩි කරලා තියෙන්නේ, මොනවද අඩු කරලා තියෙන්නේ, මොනවද ප්‍රතිලාභ කියලා බොහොම උනන්දුවෙන් ශිෂ්‍යාව විදියට ඒ වගේම සේවකීන් විදියට නිලධාරීන් විදියට ඒ වගේම සාමාන්‍ය ජනතාව බොහොම උනන්දුවෙන් තමයි අයවැය අහන්නේ. මම හිතන්නේ අපේ දෛනික කටයුතුත් පැත්තකට දාලා ඒ පැය කීපය බොහොම උනන්දුවෙන් ආසාවෙන් ඒ අයවැයට කන් දෙනකොට අපිට අද මේ ලබලා දීලා තියෙන අයවැය අපේ මංගල සමරේර මැතිතුමා මං හිතන්නේ සමහරලාට සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න අපහසු අයවැයක්ද කියලාත් මට හිතෙනවා. මොකද මේක එතුමාගේ සංකල්පයක් යටතේ දර්ශනයක් හා ඉදිරි දැක්මක් එක්ක ප්‍රතිපත්තිමය අයවැයක් විදියට ඉදිරිපත් කළ නීල හරිත අයවැයක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන තේමාවයට තමයි මේ අයවැය ඉදිරිපත් කළා තියෙන්නේ. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මෙවර අයවැයේදී අපි නීල කියනකොට කතා කරනකොට අපිට නිල් පාට පසුබිමක් පේනකොට අපි ප්‍රථමයෙන්ම හිතන්නේ මූද. එතකොට මේ මූද ගැන ගත්තාම සාගරය කියන භූමිය මං හිතන්නේ ගත්තාම සම්පත් අතින් බොහොම ඉහළ තත්ත්වයක තියෙනවා. මේ නීල ආර්ථිකය ප්‍රවර්ධනය වීමට මෙවර අයවැය රජයේ මැදිහත් වෙන මොහොතක්. විශේෂයෙන්ම ඔබ තමුන්නාන්සේලා දන්නවා ඒකාබද්ධ වෙරළ කලාපීය කලමනාකරණ ක්‍රමවේදයත් එක්ක අද අපි දැකලා තියෙන දෙයක් තමයි වෙරළ අපිරිසිදු වෙලා වෙරළ කාදනය වෙලා ඒ නිසා මේව අවම කිරීමට ආරක්ෂණ ක්‍රම ඇති කරලා තියෙනවා. ඒ වගේම අපි පොඩි කාලේ දැක්කා වෙරළත් එක්ක හැම වෙලේම කඩුලාන ශාක තිබ්බා. අද මේ කඩුලාන ශාක නැහැ. කඩුලාන ශාක විනාශ වෙලා කාදනය වෙලා එහෙම නැත්නම් ඒවා මේ සංචාරක ව්‍යාපාරයත් එක්ක ඒ කඩුලාන ශාක ඉවත් කළා, හෝටල් ඇති කළා. ඒ නිසා මේ කඩුලාන ශාක ස්වභාවික ආරක්ෂක ක්‍රමයක් විදියට වෙරළ සංරක්ෂණය ඇති කළා තිබ්බා. ඉතින් අද අපේ ගරු මුදල් ඇමතුමාගේ මෙවර අයවැය ඉදිරිපත් කිරීමේදී කඩුලාන ශාක අලුතෙන් පැලකලා අපිට ඒ වෙරළ සංරක්ෂණ ක්‍රමවේදයට ඇතුළත් කළා තිනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම හරිත ගැන කතා කරනකොට මුලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපිට කොළපාට පසුබිමක් දිස්සෙනකොට අපි හැම වෙලේම හිතන්නේ මේ ගහකොළ. අපි ගහකොළට ආදරේ. අපි හරිත කියන එකත් එක්ක හැම වෙලේම ස්වභාව ධර්මයට ගහකොළට ආදරය කරන ජනතාව විදියට මේ කොළපාට අපි රැක ගන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි අද මෙවර අයවැයේදී මේ කොළපාට හරිත කියන එකත් එක්ක ඇවිල්ලා තියෙන මේ අවස්ථාවේදී අපි ශාක සංරක්ෂණය කරන්න කෘෂිකර්මාන්තයට ස්වභාවික තත්ත්වයක් යටතේ අලුත් ක්‍රමවේදයකට මේ සියලු දේම හරිත බවත් ආරක්ෂා කරන යන ගමනේදී විශේෂයෙන්ම ඔබ තමුන්නාන්සේලා දන්නෝ අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ කාබන් විමෝචනය ගැන. කාබන් විමෝචනය ගැන කතා කරනකොට අද අපේ ලංකාවේ අපි වාසනාවන්තයි. හැබැයි අපි මං හිතන්නේ මෙතන අපි කතා කරොත් පහුගිය දවස්වල දිල්ලියේ අපි දැක්කා පටලයක් වගේ මේ කාබන් ඇවිල්ලා පරිසර විනාශ වෙලා තියෙනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා චීනයට ගියාම සමහර නගරවල අපිට එළියට බහින්න බෑ, කළු දුම් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ නිසා මේ කාබන් විමෝචනයත් එක්ක කාබන් විමෝචනය අවම කරන්න නම් අපිට මේ කාබන් ඩයොක්සයිඩ් කියන එක අවශෝෂණය කරගන්න හරිත කලාපයක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ කාබන් විමෝචනය මනින ක්‍රමයක් ඒ ක්‍රමවේදයක් එක්ක නීති සම්පාදනය කරලා තියෙන එක වඩාත් කාලෝචිතයි. නැත්තම් අපිට වෙන්නේ කවදා හරි දවසක හුස්ම ගන්න තියෙන මේ ඔක්සිජන් ටිකක් නැතුව මේ කාබන් කියන ප්‍රතිශතය ඉහළ යනකොට අපිට හුස්ම ගැනීම අපහසුතාවත් එක්ක සමහර වෙලාවට අපි ප්‍රථමයෙන්ම රෝග තත්ත්වයටපත් වෙනවා. ඉන්න අනතුරුව යථා කාලයේදී මේ ක්‍රමවේදයක් නැති වුණොත් අපිට හුස්ම ගැනීම අපහසුතාවයත් එක්ක අපි මිය යන්න උනත් පුළුවන්. ඉතින් මේ නිසා මේ නීල හරිත කියන අයවැයත් එක්ක යන ගමනේදී අපි අපිට ප්‍රධානම ගැටලුවක් වෙලා තියෙන්නේ මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි මේ ගම් කාලගුණය සහ දේශගුණය. මම තෙත් කලාපීය ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක් විදියට මගේ ආසනය දවස් 3-4-5ක් මගේ ආසනේ වහිනවා නම් ගම් වතුර තර්ජනයට මුහුණ දෙනවා. ඒ වගේම තමයි මගේ අල්ලපු ආසනේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමහර වෙලාවට මගේ ආසනේ ගම් වතුර තත්ත්වයක් ඇති වුණා. සමහර වෙලාවට බවුසර් වලින් වතුර බෙදලා දෙන තත්ත්වයක් පහුගිය කාලේ අපි දැක්කා. ඒ වගේම තමයි කෑගල දිස්ත්‍රික්කයේ ළඟම දිස්ත්‍රික්කයේ වෙලා තියෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ වියලි කාලගුණ තත්ත්වයක් ඇටසේ සමහර වෙලාවට කුෂිකර්මාන්තය දෙන්න බැරි තත්ත්වයක් දැක්කා. ඒ නිසා මෙවර අයවැයේදී අපේ මුදල් අමාත්‍යතුමා විශේෂයෙන්ම මේ ගම් වතුර පාලනයට ක්‍රමවේදයක් දැක්ලා තියෙනවා. මම අහගෙන හිටියා අපේ පියදාස මන්ත්‍රීතුමාත් කියනවා මේ කැලණිගඟ දෙකොඩ තලා ගිහිල්ලා අපිට හිරිහැර කරනකොට ගම් වතුර ආපදා එනකොට අපේ ජීවිත හානි දේපල හානි වෙනකොට මේ ද්‍රෝණි ක්‍රමයේ යටතේ ගම් වතුර වලින් වැළකීමට ආරක්ෂණ ක්‍රම ඇති කරන්න සූදානම් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී මං ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ යටතේත් මං කතා කරා කැලණිගඟේ වතුර උතුරල යනකොට කැලණියට ගම් වතුර ඇති වෙනකොට එක අපේ අල්ලපු දිස්ත්‍රික්කවල නියඟයෙන් පීඩාවට පත් වෙනකොට අපි මම නම් දකින්නේ අපේ මුදල් ඇමතුමා දැක්කා වගේ මොනෑම් ආකාරයකට හරි මේ උතුරන වතුර ටික වතුර නැති පළාතකට උමන් මාර්ගයෙන් හරි එහෙම නැත්නම් මොනෑම් ආකාරයකට හරවලා කුරුණෑගල දිස්ත්‍රික්කයට යටියන්තොට නවට ප්‍රදේශයෙන්වත් හරවලා ගෙනිච්චොත් මං හිතන්නේ අපිට මේ සමතුලිත බව රැකගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී විශේෂයෙන් අපේ මුදල් අමාත්‍යතුමා මේ ගැන දැකලා මේ ගැන ඉදිරි දැක්මක් එක්ක ඒ දැක්මත් එක්ක යන ගමනේදී මමත් එකඟ වෙනවා එතුමාගේ ඒ ක්‍රියාවලියට. ඒ වගේම අපිට ඊළඟ කාරණාව තමයි මෙවර අයවැයේදී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන එක. මෙතෙන්දී අපි දැකපු දෙයක් තමයි අපේ ව්‍යවසායකයෝ අලුතෙන් ඇතිකිරීමේ ක්‍රමවේදයක් ඇවිල්ලා තියෙනවා. මේ ඊළඟ පරම්පරාව දේශීය ව්‍යවසායකින් බිහි කරනවා වගේම මේ දේශීය ව්‍යවසායකින් ගෝලීය ව්‍යවසාය නායකයන් කරාගෙන යාමේ ක්‍රමවේදයකට එතුමා සැලසුම් කළා තියෙනවා. එතෙන්දී මම දැකපු විශේෂ ලක්ෂණය තමයි අද මෙරටේ ව්‍යවසායකයෝ විදියට අපිට තරුණ තරුණියන්ට යම් කර්මාන්තයක් මොඩයම් ආකාරයක ආර්ථිකව සවිබල්ර ගන්නන වැඩසටහනක් ආරම්භ කරන්න ඔවුන්ට මූලධනයක් නැහැ. නමුත් අද මෙවර අයවැයේදී මේ අඩුපොලියේ යටතේ ණය ලබා දෙන ක්‍රමවේදයන් කීපයක් තියෙනවා. එයින් එකක් තමයි තරුණ තරුණියන් සඳහා මේ ණය දෙන ක්‍රමේ. ඒ වගේම අපි දැකපු දෙයක් තමයි ගම්වල ජීවත් වෙන මහජන නියෝජකවරු විදියට අපේ කාන්තාවෝ යම් යම් ව්‍යාපෘති වලට මේ ශුද්‍ර මූල ණය ක්‍රමයත් එක්ක ගිහිල්ලා සමහල්ලාවට අපේ සහෝදරියන්ගේ මේ මාසික වැටුප සමහල්ලාවට මේ ශුද්‍ර මූලා ඇතන වලට දෙන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ ණය උගුලෙන් බේරගන්න නම් මේ අපේ කාන්තාවෝ විපතටපත් වෙන මේ ශුද්‍ර මූල ණය ක්‍රමයත් එක්ක මෙවර අයවැයේදී කාන්තාවන්ව සවිබල ගන්න ණය ක්‍රමවේදයන් තියෙනවා අඩුපොලියට ණය දීම. ඒ නිසා ව්‍යාපාර විදියට ආරම්භ කරගෙන ඉන්න අපේ ඒ තරුණ ප්‍රජාවට එවැගේම කාන්තාවන්ට අනාගතය ගැන බලාපොරොත්තුවක් තියන්න හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනකොට විශේෂයෙන්ම මම මේ වෙලාවේ අපේ අධ්‍යාපන අමාත්‍යතුමාගේ අධ්‍යාපන ක්‍රමවේදය ගැන සඳහන් කරන්න ඕනේ. ගරු මංගල සමරවීර මැතිතුමා අපේ අධ්‍යාපන අමාත්‍යතුමාගේ දැක්මක් තියෙනවා. ඒ තමයි අපි දැකලා තියෙනවා උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යනකොට විශ්වවිද්‍යාලය තුලට ඇතුල් වෙන්න වාසනාව තියෙන්නේ 30,000ක් පමණ දෙනාට. ඒ වගේම 10,000ක් පමණ දෙනෙක් පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාල වලට යනකොට 60,000ක් පමණ දෙනා අපේක්ෂා භංගත්තේ බොහොම කලකිරිලා සමාජගත වෙනවා. ඒ නිසා තමයි අද තරුණ පරපුර ගත්තාම පිරිමි දරුවෝ සමහල්ලාට ත්‍රිවිල් එකකට කොටු වෙලා ඔවුන්ගේ අනාගතයේ ත්‍රිවිල් එකක් තුල එතන සකස් කර ගන්නකොට ඔවුන්ට ඔවුන්ගේ දැනුම ශක්තිය ඒ වගේම තාක්ෂණ හැකියාවන් මොට වෙන තත්ත්වයක් අපි පහුගිය කාලේ දැක්කා. හැබැයි මෙවර අධ්‍යාපන ඇමතුමාගේ සංකල්පයටම අපේ මංගල සමරීර ඇමතුමා හොඳ ක්‍රමවේදයන් විශේෂයෙන්ම තාක්ෂණ විශ්වවිද්‍යාල ඒ වගේම තාක්ෂණ අනිකුත් තාක්ෂණ ආයතන වැඩි දියුණු කිරීමට ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. ඒ නිසා අපිට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන මම හිතන්නේ කතා කරනකොට අපි දැක්ක පහුගිය කාලේ මටත් හිතාගන්න බෑ මමත් ලාංකීය වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය අරගත්ත වෛද්‍යවරියක් ඉදේ වෛද්‍ය ශිෂ්‍යාවක් විදියට සමහල්ලාවට ඇයි මේ වෛද්‍ය උපාධියට විතරක් මෙතන තියෙන ප්‍රශ්නේ කියන එක මේ සයිටම් එක තව අදත් අපේ විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාලයේ ඉන්න දරුවෝ පුරකනවා. මම දැකපු දෙයක් තමයි මම ආදරණීය අම්මා කෙනෙක් විදියට මම දකින දෙයක් තමයි මම මේ දරුවන්ට හිතින් හිතනවා පාරට බැහැලා පෝස්ටර් අරලා මේ විරෝධතා දක්වනකොට මම මේ ළඟදි දැක්ක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉස්සර සමහර ගැහණු දැරිවියෝ මූණ වහගෙන පෝස්ටරෙන් මේ මේ විරෝධතාවලට එකතු වෙනවා. මම හිතන්නේ හදවතට එකඟව වෙන්නේ නැති මේ දරුවෝ මේ මාස 9ක් මේ වෙනකොටත් අධ්‍යාපන කටයුතු වලින් බැහැර වෙලා ඉන්නේ. මමත් වෛද්‍ය විද්‍යාලයක ඉගෙනගත්ත කෙනෙක් විදියට මම නම් දකින්නේ ප්‍රමිතියක් අනුව මේ දරුවන් විශ්වවිද්‍යාලයට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළු කරගෙන ඒ වගේම නිසි විදියට සායන පහසුකම් දීලා ඒ වගේම ප්‍රමිතියක් ඇතුළු අවසාන වෛද්‍ය විද්‍යා විභාගයට ඉදිරිපත් කළා. මේක ශ්‍රේණිගත කළා හරි මේ දරුවන්ට ක්‍රමවේදයක් හදලා දෙන්න ඕනේ. නැත්නම් වෛද්‍ය උපාධියට විතරක් එක සීමාවක් යටතේ මේ යන ක්‍රමවේදේ ඇයි මේ වෛද්‍ය උපාධිය කියන එක විතරක් ඇයි මේක එක කට්ටියෙක්ගේ මාෆියාවක්ද මේක එක කුහකත්වයක්ද කියලා මට
දැනෙනවා.
මේ අවස්ථාවේදී අපිට ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාල ඇති කරන්න මේ අයවැයෙන් අපේ මුදල් අමාත්‍යතුමා අවස්ථාවෙන් කළා දීලා තියෙනවා. ඒ නිසා මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි මෙවර අයවැයේ හොඳ තේමාවක් යටතේ නීල හරිත අයවැයක් එක්ක මං හිතන්නේ එතුමා මේ අයවැය හදලා තියෙන්නේ මේ ෂණික අයවැයක් නෙවෙයි අර අපේ මන්ත්‍රීවරේ කිව්වා වගේ මැතිවරණයක් ඉස්සරහට තියෙනවා. එහෙනම් මේ මැතිවරණයේදී ජනතාව රවට්ටන්න සීනි බෝල අයවැයක් දෙන්න තිබ්බා. හැබැයි මෙවර අයවැය එහෙම අයවැයක් නෙවෙයි ඉදිරි වසර තුනටම ඇති කරපු ප්‍රතිපත්තිමය අයවැයක්. ඒ වගේම එතුමා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මෙවර අයවැය 2025 වෙනකන් මේ අයවැය දැක්මක් එක්ක යන ගමනේදී අපිට හොඳ අයවැයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා කියලා. ඒ නිසා කවුරු මොන විදියට හිතුවත් විශේෂයෙන්ම මම වෛද්‍යවරියක් විදියට මම කියන්න සතුටුයි අර සීනි වලට බද්දක් ගහලා තියෙන එක පැණිබීම වලට මම හිතන්නේ අද අපේ බහුතරයක් අපි බෝ නොවන රෝග අභියෝග වලට ගොදුරු වෙලා ඉන්නකොට දරුවන් තුල පාසල් දරුවන් තුල ළමාවියේ දියවැඩියාව ස්ථූල බව ඇති වෙලා තියෙනකොට සමාජයේදී අනාගතය ඇති වෙන්නේ මේ බෝ නොවන රෝග තත්ත්වයට මේ ඉන්න දරුවෝ. ඒ නිසා මම පෞද්ගලිකවම එතුමාගේ බද්දක් ඒ පැණිබීම වලට එකතු කරලා තිබෙන ගැන මම ඉතාමත් සතුටු වෙන අතර මම එතුමාට සුභපතනවා. අපේ මංගල අමාත්‍යතුමාට මංගල අයවැයක් ඉදිරිපත් කළා. මේක ෂණික අයවැයක් විදියට නෙවෙයි දුරදක්නා ප්‍රතිපත්තිමය අයවැයක් ඉදිරිපත් කිරීමට එතුමාට ශක්තිය ලැබුණා. ඉතින් අපේ සහයෝගයත් එතුමාට ලබා දෙන බව ප්‍රකාශ කරමි. ශ්‍රී ලාංකීය ජනතාවට හොඳ මෙහෙයක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා
කරනවා. බොහොම ස්තුතියි. Honorable Nawabi, you have 10 minutes.
Thank you, presiding member, for giving me this opportunity. I must congratulate the Honorable Minister for giving us a very good maiden budget. Especially, normally, soon after the budget, there will be criticism, papers criticizing everybody. But this time, I think it has come to a minimal, which shows a balanced budget accepted by everybody, was presented by the Honorable Minister, and we too, as part of the government, we are very happy. I'm actually very happy because the amount of money, 3,500 million have been passed for education. We know the Honorable Education Minister started an ambitious program, Langama Pasala, Hondama Pasala. Earlier on, earlier government, I can remember, each AGA division received only two schools, but once our government came into power, that was changed, and I know from six schools from my elected, it finally we ended up with 32 schools. And work has started in many, and I'm sure with the allocation of such a big amount, we'll be able to complete this ambitious program. Not only that, Honorable Education Minister started the smart classroom program. As you know, many students, sometimes they fail to pass O-level exam, barely missing by one or just a few marks. So finally, as earlier Dr. Member mentioned, those children, they were unable to decide what to do, they were unable to go about, but with this smart classroom program, 755 million have been passed. Those children who are unable to pass the O-level exam, they are able to decide about their future. And I must thank the Honorable Education Minister as well as the Finance Minister for passing so much of amount of money. Then we come to the Highways Ministry. Once again, Honorable Minister is here. We as members, parliamentarians of this House, we are really thankful to Honorable Minister of Highways, because each and every member, we got a very big amount for the last 2 years, and we were able to fulfill and complete those roads. And once again, money had been allocated, and a big amount of money has been allocated, and I'm sure the Honorable Highways Minister will be able to help us in the future. Then the Honorable Member, well, now I just went through this. In my elected Putlam, Aruvakkadu, 3,000 millions of rupees have been allocated. But very unfortunately, my elected, now last week, 3 days ago, we completely cleaned our city because dengue problem has become a real menace there. Unfortunately, all the drainage work in Putlam has come to a standstill. So I brought this to the notice of the Prime Minister, then to the Finance Minister. And what we need, the estimate was handed over to them. It's only 295 million. Because if we do this now, especially the dengue problem, we have done our work. We have cleaned the whole thing. We are following the decision of the MOH, but very unfortunately, fresh water, whatever that is left over in the drains, has become a real menace now. Therefore, I request, I'm going to, please consider, if so much of amount can be allocated for another purpose, it's only 295 million. I request the Honorable Finance Minister to consider this and pass this amount, and so that that menace could be avoided in Putlam. Then I must also thank the Honorable Minister, now Mena, people of Mena, to rebuild their houses. I think 3,000 million have been allocated. Here, actually, this problem is part of Putlam. As you know, over 100,000 people during the war, they came to Putlam, and they have been residing there. After the war, some people, they have stayed back. Others have gone back to their respective districts. Still, there are 40,000 people from Mena, Vaunia, Mullathivu. They are staying, residing in Putlam, but they want to go back to their respective districts. Therefore, they are not registered from the Putlam district. They are not voters of our district, but they want to go back. But for the last 1.5 years, they were unable to go back to their respective districts because of these problems of this housing and so on. I think it's a, I must thank the minister because this, by doing this, the people who want to go back to their respective district can go back and enjoy themselves. Today they are unable to do even get a letter from the Grama Sevaka from Putnam because they are voters of other districts. So it's a, I think it's a very good move, especially to solve the problem of these people. Our Honorable Minister has taken the decision. Then I come to the tourism part of it. Now, as you know, Putnam, especially the Kalpiti area has become a real tourism area. Now, Honorable Minister had allocated money for so many forts, including one from Kalpiti. And also, I would like to mention the tourists who come to Kalpiti are all middle class people. So the framework has been set, but it is very slow. Therefore, I request the Honorable Minister to expedite through the ministry to do up the roads. In addition, Honorable Member, I would like to mention, now the most of the tourists, once they land at Katnayaka, it has become a problem for them to get into other planes or whatever it is. Now, the tourists who are coming to Kalpiti, which is well over 3,000-4,000 acres, and there are well over 150 hotels, and daily you can see the tourists coming there. Now, we have an airport in Palavi, that's about 3 miles away from Putnam town, by the side of Kalpiti area. For the last 2 years, Honorable Nimal Sipal Minister came to Putnam, we visited, and they wanted to restart that, the airport. But unfortunately, that has been stopped. My request is, if we can do that, we can attract more tourists, and for tourism, it will be very a good advantage. Therefore, I request the Honorable Minister to consider this, and I think they are developing other 3 or 4 airports. So I would like to, it would be a very good move for us in the future. If we can do that, we can improve the tourism. Then coming to, now I also have in Putnam, there is a big village known as Udappuwa village, which is a Tamil village. It's a very famous village. Very unfortunately, that village is surrounded by one side by sea, the other side by lagoon, and they are unable to sort of expand. But the land by the side of the lands by the side of that village had been taken over by outsiders, and the village is unable to expand. For the last 20, 30 years, they have been suffering. So very recently, Honorable Member, we tried to sort of help the people. You know, in 1965, about 250 acres of the land was handed over to the village in 1965. 35 to 40 permits were issued. Then in 70 over 60, 70 for people to live there. Then after say about last 15, 20 years, that was taken over, handed over to people, outsiders, to do prawn farm and all other activities. But now all those things are stopped. But very, very unfortunately, lands are not being given to them. Only 65 acres of land have been given to that Udappuwa village. So our request is that whatever land belongs to that village, it's about another 150 acres, that must be given to the people of that area because they are unable to expand. So considering so much of lands have been, they are releasing from the northeast, they have been releasing, but this particular land, in Putnam elected, in Putnam district, because the people of that area, they are all fisher folks. They have been living peacefully. We have never had any problem. But what I feel is, in about 10 or 20, 25 years, unable, even family source increase, they will be unable to move about, and they will not have an inch of land. So consider, I would like this to be considered, and also since our highways minister is also there, now we have a, now I know I can remember the Honorable Prime Minister said, the day that people from Jaffna can reach Colombo in 4 hours, I will be the happiest man. Now, It takes over 6, 7, 8 hours. But you know, there is a road between Mena and Putlam through the Vilpattu sanctuary. If that road can be motorable, now even you're going today, but it's only gravel road. If that could be tarred, then the people from Jaffna, they can come through Sengalpattu Bridge along Mena Road, passing Putlam, the distance will be shortened by 120 miles. So we have been agitating. We have been, for the last 10, 15 years, we have been agitating to open up that road so that people could travel about. Unfortunately, it was not done. So I request the Honorable Minister to consider. I know there is a problem between the wildlife people, but there are so many sanctuaries, there are roads are going in between. Why only this? Why only this? So I request the minister to consider this, discuss with the wildlife minister, all environmental people, and open up that road so that people from Jaffna, they can come along that road, and probably within five, 6 hours, they can come to Putlam. Then coming to the transport section, now, Kalambu to Jaffna, in the night, over 150, 200 buses are passing through Putlam, going from Kalambu to Jaffna. For last 1 month, 5 major accidents took place, Honorable Member. Last week, a bus toppled, 7 people died, and about 15 are critically injured. Then after that, there was another accident, that too at Chilo. Previously, a bus knocked against another vehicle, knocked against a tree. A young conductor died on the spot. All these things are happening on that road in the night. Over 150 vehicles are going there. The main reason what we found, there are 2 things. One is, you know, the Yal Devi train, which is going from Kalambu to Jaffna. It's very comfortable, cheap for the people. Only problem is, since there are not enough security officers, people are frightened to travel in that. So I request the transport minister to consider that fact, have more security officers, and also put another train so that this bus traveling can be avoided. And another request, this was made by the DIG Putlam, this particular trip from Jaffna to Kalambu or Kalambu to Jaffna, covering over 240 miles, it takes about 10 to 12 hours. In the night, only one driver is driving.
Yeah, two more minutes.
Just 2 minutes. So just imagine a driver starting at 10 p.m. in the night, goes on till 6 a.m., covering this distance. So my request, I think DIG has already informed the IGP that 2 licensed drivers must be in the bus. Every week, unfortunately, when this accident took place, there were over 20 government servants working in Putlam, traveling from Chilo. They too were injured. And those critically injured people, they had fractured both legs. Therefore, my request is each and every bus traveling from Kalambu to Jaffna or from Jaffna to Kalambu must have 2 licensed drivers so that they can sort of exchange driving and so on. So these are little things, but how many lives have been lost? So what I feel is what the other earlier government, which they have not done, we can do these things not only to satisfy the people, we can avoid all the accidents. And also, if the Honorable Minister of Highways opens our Vilpattu road, that is from Mena to Putlam, things can improve a lot. Therefore, I'm very happy to take part in this budget where we have satisfied everybody. Every institution, every section of the people are happy with this, and definitely, if we can complete all what is said in this this budget, the people will be satisfied. Thank you very much.
Thank you. සභාව කර්තවයෙන්ම ගරු සභානායකතුමා.
පාලිමේන්තු හෙට උදේ 9:30
දක්වා විවාදයේ කාලතබන ලැබේ.